මීළඟට සුනිල් හඳුන්නේ නැති කරු මන්ත්‍රීතුමා. පරණවිතාන ඇමතුමා.
කණකේරත් මන්ත්‍රීතුමාට මේ කාරණය මතක් කිරීම සම්බන්ධයෙන් සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න කීපයක් තිබෙනවා, අපි පිළිගන්නවා. ඒ විෂයවල ප්‍රමිතිය ලබා ගැනීම සඳහා අපි දැන් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පුනරීක්ෂණය සඳහා අපි ඉල්ලුම් කරලා තියෙනවා, UGC රිවියු කියලා. එතකොට ඒ අනුව තමයි විෂයමාලා ටික හැදෙන්නේ. එතකොට ඒ ගැටලුව ඉක්මන් නිරාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා තියෙනවා. අර ඉංජිනේරු සාතිකය පිළිබඳ කාරණේ අපිට ඉංජිනේරු සංගම් එක්ක අපිට ඒක සම්බන්ධයෙන් සාකච්ඡා කරගන්න වෙනවා. ඊළඟට ගුරු ගැටලුව, ඒ විසඳීම සඳහා ඇත්තෙන්ම ගුරුවරු පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් අපි කොරියානු රජයත් එක්ක එකතු වෙලා ඒ මැරයින් ඉංජිනේරින් ඇතුළු අපේ කණ්ඩායම් පුරුදු පුහුණු කිරීමේ වැඩසටහන දැන් ආරම්භ කරලා තිබෙනවා. කෑගල්ල සම්බන්ධයෙන් තමන්නාස ඉදිරිපත් කරපු කාරණා මම හොයලා බලන්නම්. මම එන්නම් ඒක බලන්නත් එක්ක. අපි කිසිම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වහලා දාන්නේ නැහැ. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට වඩු ගන්න එකක් හරි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන. මම කොහොමත් ඒකට අදාළ නිලධාරීන් යොමු කරලා ඒ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ යහපත් ආකාරයට පවත්වාගෙන යන්න අපි වැඩ කටයුතු කරනවා කියලා මේ වෙලාවේ ප්‍රදාන කරන්න
කැමතියි.
ඊළඟට සාගර විශ්වවිද්‍යාලයට අපි මේ ළඟදී අලුත් උපකුලපතිවරයෙකුත් ඒ වෘත්තික මට්ටමේම අපි පත් කරලා තිබෙනවා. බොහොම ස්තුතියි.
සුදී මීළඟට ගරු සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීතුමා, උතුමාට විනාඩි 12ක කාලයක්.
ගරු මුරාසනාඩු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සමාගම් පනතට සිදු කරන මේ නව සංශෝධනය ගැනත්, ඒ වගේම මේ සමාගම් ශේෂ්ත්‍රය පිළිබඳව යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් තියෙන කාරණා කිහිපයක් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ සමාගම් පනතේ අපි දන්න 1982 අංක 7 දරන පනත 2007 පනතට සංශෝධනයක් ගෙනාවේ සමාගම් වලින් සමාගම් ලියාපදිංචි කිරීම, එමත්නම් සමාගම් වල ක්‍රියාකාරීත්වය මීට වඩා විධිමත් කිරීම බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාලා අද මේ ඉදිරිපත් කරන සංශෝධනොත් මම දකින්න යම් සාධනීය ලක්ෂණ ගණනාවක්. එකක්, දැන් මේ සමාගමක් රෙජිස්ටර් කරාට පස්සේ ඒක ගැසට් පත්‍රයේ පළ කිරීම, ඒක පබ්ලික් නොටිස් කිරීම, සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතට පත් කිරීම තමයි මේකේ 5 වගන්තිය සහ 9 වගන්තියේ ඔබතුමාලාගේ සංශෝධනයේ මූලික බලාපොරොත්තු වෙන්නේ. එතකොට කණකේහෙරත් මන්ත්‍රීතුමා මතු කරපු ගැටලුවක් තියෙනවා. දැන් ඒකේ වැය පිරිවැය දරන්නේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේද සමාගම් රෙජිස්ට්‍රාර්වරයාද? ඒකට ප්‍රතිපාදනය වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් සමාගමක් ලියාපදිංචි කරාට පස්සේ සාමාන්‍ය පරිපාටි අනුව ඒ සංස්ථාගත කරපු සමාගම තමයි පබ්ලික් නොටිස් එක දෙන්න ඕනකම තියෙන්නේ. එතකොට ඒක සමාගම කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් කියන තර්ක නිසා තමයි ඔබතුමාලා මේක විධිමත් කිරීමේ ක්‍රියාවලියකට ගන්න උත්සාහ කරලා ඇත්තේ කියලා මං හිතනවා. ඒ වගේම සමාගමක නම පිළිබඳ ගැටලුව, මේක තමයි දැන් මූලික ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සමාගමක නම පිළිබඳ ගැටලුව තමයි ඔබතුමාලා මේ 10 වගන්තිය සංශෝධනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. සමාගමක නාමය වෙනස් කිරීම පිළිබඳ විධානයන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට දෙන්න පුළුවන් කියන එක. ඒක බොහෝ වෙලාවට සිද්ධ වෙන්න පුළුවන්කම තමයි ඒ නමට සමාන නමක් තියෙන, ඒ ළඟින් යන නමක් තියෙන, ඒ වගේ එක හා සමාන තරගකාරීත්වයන් තියෙන ආයතනවල නම. දැන් සුපර් මාකට් ගත්තොත් එමු හුඟක් අපේ රටේ අපි දකිනවා තියෙනවා එකම නමින් තියෙන සුපර් මාකට් තියෙනවා. ඒ සුපර් මාකට් වල හිමිකාරීත්වය නැත්නම් වෙනස්කම් මොකද්ද කියලා කාටවත් අතුරු ගන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා දියුණු වෙන ආයතනයකටත් දියුණු ආයතනයකට ඒ වෙළඳ නාමය පිළිබඳව තමන්ට තියෙන කීර්ති නාමයට හානියක් වෙනවයි කියන පදනමින් තැමිල්ලක් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේකේ තියෙන කාරණේ තමයි දැන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාටම හැකියාවක් දුන්නට පස්සේ 100%ක්ම සමාගම් රෙජිස්ට්‍රාර්වරයා නියෝග දෙන්න පුළුවන්කම තියෙනව නේද? අත්නෝමතික විදියට ඕනනම් ඔහුටත් ඒ බලය පවරගෙන ඔහුට ඔහු කැමති අකමැතිතාවය අනුව ඒ වෙන් කිරීම ගන්න ගියොත් ගැටලුවක් මතුවෙනවා. ඒක මම හිතනවා ඔබතුමාලා මේක ක්‍රියාවට නගද්දී ඒක වගන්තියකින් සංශෝධනය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ක්‍රියාවට නගද්දී ඒ පිළිබඳව ප්‍රායෝගික தත්ත්වය බලන්න ඕනකම තියෙනවා. මොකද සමාගම් රෙජිස්ට්‍රාර්වරයාටත් ඊට පස්සේ ඒ බලපෑම වෙනත් ඕනම සමාගමකට කරන්න පුළුවන්කම තියෙනවද කියන ප්‍රශ්නෙත් එක්ක. විශේෂයෙන්ම ගරු මුලාසනාවුඩු මන්ත්‍රීතුමනි, ගරු ඇමතුමාලගේ අවධානය යොමු කරනවා, මේ ගරු සභාවෙත් අවධානය යොමු කරනවා, මේ සමාගම් ලියාපදිංචි කිරීම විවිධ අරමුණු වලින් කරනවා. විවිධ අරමුණු වලින් කරනවා සමාගම් පනත පාවිච්චි කරලා. හැබැයි අරමුණට සම්පූර්ණ පටහැනි විදිහට කඩවුතු කරනවා. අරමුණට සම්පූර්ණ පටහැනි විදිහට කඩවුතු කරනවා. ඒ සමාගම් ජාතික ආර්ථිකයට ජාතික යහපතට මොන වගේ හානියක් කරනවද කියන එක පිළිබඳ කවුද හොයා බලන්නේ? මොකද්ද පසු විපරම් ක්‍රියාවලියක් තියෙන්නේ? දැන් හොඳම උදාහරණය මේ මෑත කාලේ තියෙන්නේ හිස්බුල්ලා සමාගම. ඔබතුමාලා දන්නවා. හිස්බුල්ලා සමාගම කොහොමද හැදුවේ? හිස්බුල්ලා සමාගම කිව්වම මම කියන්නේ මේ මඩකලපුවේ හදන්න හදන ඌනානි අධ්‍යාපන කඩේ ගැන. ඒ අධ්‍යාපන කඩේ හදන්නේ ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමතිවරයා අමාත්‍ය හිස්බුල්ලා. ඔහු මොකද කරන්නේ? හීරා පදනම කියන පදනමක් ඉස්සෙල්ලා ලියාපදිංචි කරනවා. ඒ හීරා පදනමට තමයි සල්ලි ගෙන්න ගන්න. මම මේ බොහොම කෙටියෙන් කිව්වොත් එමු. ඒ හීරා පදනම අයිතිකරුවන් ඔහු සහ ඔහුගේ පුතා. ඊට පස්සේ ඔහුගේ පුතා සහ ඔහු නැවත පීඩෝනෝ බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්. බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් එකට හීරා පදනමෙන් තමයි ණය දෙන්නේ. හීරා පදනමෙන් ණය දෙනවා. ඒතර බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් එක ඒ පෞද්ගලික සමාගම ඒ තාත්තයි පුතයි ඇමති පුතා. මම හිතන්නේ මුළු ඇමති කාලෙම ඇමතිකමෙන් කරලා තියෙන එකම යහපත එයාට කරගත්ත එක විතරයි. එයාට සමාගම් හදාද කියපු එක විතරයි කරලා තියෙන්නේ. හිස්බුල්ලා හීරා පදනම හදනවා. ශ්‍රී ලංකා හීරා පදනම හැටියට හදනවා. ශ්‍රී ලංකා කියලා නම යොදවන්න බෑ කාටවත්. නමුත් ඒකත් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒත් ලියාපදිංචි කරනවා. හීරා පදනමත් ලියාපදිංචි කරලා තියෙනවා. ඊළඟට බැඩිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ලියාපදිංචි කරලා තියෙනවා. ඒකේ සභාපති අධ්‍යක්ෂක මණ්ඩලයේ තාත්තයි පුතයි. ඒතකොට මං අහන්නේ මේ සමාගම් පනත අපි මොකද කරලා තියෙන්නේ? සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට අයිතියක් බලයක් නිලයක් වගකීමක් නැද්ද? බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා මේක ලියාපදිංචි කරපු පළියට මේ ලියාපදිංචි බාරගන්න. ලියාපදිංචි කරන්න. ඊට පස්සේ ඒ හීරා පදනමට තමයි සෞදි අරාබියෙන් සල්ලි ගෙන්න ගන්න. හීරා පදනමෙන් තමයි ණය දෙන්නේ බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් එක. බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් කඩේ පාඩු නොවතින් එහෙම සීමිත සමාගමක් හින්දා පාඩුවට විතරක් එයා වග කියන එයාට කියන්න පුළුවන් මට මන් දීපු ණය එපා කියලා. ඇයි එයා ණය දීලා තියෙන්නේ එයාටමයි. තාත්තටම ණය දීලා ඇමතිනම ණය දීගෙන තාත්තයි පුතයි තමයි මේකේ සම්පූර්ණ අයිතිකාරයෝ. එතකොට BOI එක ආයෝජන මණ්ඩලෙත් එක පැත්තකින් මේක ලියාපදිංචි කරනවා. හොඳ ඇමතිතුමා කියලා තමයි එයාගේ අතින් මේවා ලියකියලි බාර දෙන්නේ. ඊට පස්සේ සමාගම් රෙජිස්ට්‍රාරුත් කැත නැතුව මේක ලියාපදිංචි කරනවා. වග විභාගයක් නැහැ. ඔයා බලන්නේ නැහැ. මම කියන්නේ සමාගම් පනතේ මොනවා කළත් වැඩක් නැහැ. ගරු මූලාශ්‍ර නායක මන්ත්‍රීතුමනි. අපි ඒව ගැන වගවීමක් නැත්තම් ඒකෙන් හදන සමාගම් අද පැටව ගහලා තියෙන ඕන්තරම්. දැන් මේ හිස්බුල්ලා සමාගම මේ රටට මොනතරම් හානියක් කරලා තියෙනවද? රජයේ මුදල් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය සම්පත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා තමයි විදේශ රටකින් සල්ලි එනවා නම් එන්න ඕනකම තියෙන්නේ. කරු විදේශ කටයුතු අමාත්‍යතුමා ඔබතුමා හොයලා බලන්න. සෞදි අරාබියෙන් මේ ගෙනාවපු සල්ලි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත් විදේශ කටයුතු අමාත්‍යංශයවත් අඩුතරමේ ඔබතුමාගේ තානාපතිවරුවත් දැනවත් ගෙනාවද කියලා. ඔබතුමාගේ තානාපතිවරුවත් දැනුවත් ගෙනල්ලා නැහැ. මොකද ලියකියවිලි බැලුවොත් එහෙම සම්පූර්ණ නීත්‍යානුකූල භාවයක් පෙන්වන්න පුළුවන්. බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ලියාපදිංචි සමාගමක්, හීරා පදනම ලියාපදිංචි සමාගමක්. එතකොට මේ සමාගම් පනත පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? ඇමතිවරු ව්‍යාපාර කරන්න, ඇමතිවරු බිස්නස් කරන්න තමයි මුලාශ්‍රා උඩ මන්ත්‍රීතුමනි මේ සමාගම් පනත පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි අපේ පාර්ලිමේන්තුවේ අපි 2018 අප්‍රේල් මාසේ සම්මත කරපු ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මහජන නියෝජිතයෝ අනුගමනය කළ යුතු කෝඩ් ඔෆ් කන්ඩක්ට් ආචාර ධර්ම අනුව මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ඒ ආකාරයේ සමාගම් පවත්වාගෙන යෑම හෙළිදරව් කරන්න ඕන. එහෙම කරන්න අයිතියක් නැහැ ඇමතිවරුන්ට. ඔවුන්ට අධ්‍යක්ෂක මණ්ඩල මේ සභාපති බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් එකේ සභාපති හිස්බුල්ලා කොහොම තියෙන්නේ? එයා ලෙටර් හෙඩ් එකේ දාන්නේ, එයා ලියුම් යවන්නේ. මේ ලියාපදිංචි කරන ලියුම් යවලා තියෙන්නේ ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙටර් හෙඩ් එකේ, නියෝජ්‍ය අමාත්‍ය ලෙටර් හෙඩ් වල. එතකොට ආචාර ධර්ම පද්ධතිය මොකද පාර්ලිමේන්තු සම්මත කරලා තියෙන්නේ? සමාගම් පනතේ මං කියන්නේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට සමාගමක නම ප්‍රසිද්ධ කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ සමාගම යාවත්කාලීන වාර්තා අනුව, ගිණුම් ලේඛන අනුව, වාර්ෂික වාර්තා අනුව, ඒ වගේම ඒ ලියාපදිංචි කරන ඕනම සමාගමක් රටේ මහජන පැවැත්මට, ජාතික පැවැත්මට හානි කරද නැද්ද කියන එක, හානි කරද නැද්ද කියන එක කවුද රටට ඉල්ලරව් කරන්නේ? සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට ඒ බලතලයක් නැද්ද? නැත්නම් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට තියෙන්නේ කවුරු හරි ගේන කුණු ගොඩක් ලියාපදිංචි කළා ගැසට් නියෝජනයක් දාන එකද, පත්‍රය දැන්වීමක් දාන එකද? මම කියන්නේ අඩුතරමේ ගරු මුලාසනාඩු මන්ත්‍රීතුමනි, මාස 6කට සැරයක්, අවුරුද්දකට සැරයක්වත්, අවුරුදු 2කට 3කට සැරයක්වත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලේ වගකීමක් බවට පත් කරන්න ඕන. මේ සමාගම් වල ක්‍රියාකාරීත්වය, ක්‍රියාකාරී සමාගමක්ද, මැරිච්ච සමාගමක්ද, රට විනාශ කරන සමාගමක්ද, රට හානි කරද නැද්ද කියන එක වග විභාග වෙන්න ක්‍රමයක් හදන්න ඕන. අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ පවා ආර්ථිකයේ කළමනාකරණය කරන්නේ ඒගොල්ලෝ. එන්ට්‍රෝන් කියන සමාගමේ ප්‍රශ්න ආපු වෙලාවේ එන්ට්‍රෝන් සමාගම ජාතික විගණන කොමිෂමෙන් විගණනය කරේ, රජයේ විගණනයට යටත් ඒගොල්ලෝ. ලෝකේ ඕනම පෞද්ගලික සමාගමකට බෑ හානි කර දේවල් කරන්න. හානි කර දේවල් කරොත් එම ජාතික පැවැත්ම පිළිබඳ ප්‍රශ්නේදී පාර්ලිමේන්තුව වක්‍යන්න ඕන. පෞද්ගලික සමාගම් පවා පාර්ලිමේන්තුව වක්‍යන්න ඕන. අපි මොකද කරලා තියෙන්නේ? ආණ්ඩුවේ බලය අරගෙන, ඇමතිවරුන්ගේ බලය අරගෙන බලය පාවිච්චි කළා ක්‍රියා කළා තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. මාළඹේ තාක්ෂණික විශ්වවිද්‍යාල තාක්ෂණික ආයතනයේ ස්ලිට් එකේ, ස්ලිට් එක මුර්දු විශ්වවිද්‍යාලයට
තව විනාඩියක් කාලයක්
මුර්දු විශ්වවිද්‍යාල මම අවසන් කරනවා. අනුබද්ධ කරන්න යනවා මුර්දු විශ්වවිද්‍යාලයේ පීඩාව බවට පත් ගන්න හදනවා අපෙන් සීමිත සමාගමක්. හැබැයි අපෙන් සීමිත සමාගමට නිලබලෙන් පත් වෙච්ච කට්ටිය ඒක පෞද්ගලික බූදලයක් කරගෙන යනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අහක බලාගෙන ගැසට් නිවේදනයක් ගහනවා 2017 අප්‍රේල් මාසෙන් පස්සේ මොරටුව විශ්වවිද්‍යාලයට අයිති වෙන්න තිබිච්ච ස්ලිට් එක තාක්ෂණ ආයතනය රජයේ කිසිදු ආයතනයකට අයිති නැත කියලා. දැන් අන්තිමේදී අපේන් සීමිත සමාගමේ සමාගම අධ්‍යක්ෂකවරු හැටියට ඉන්න කට්ටිය ඒගොල්ලොන්ගේ පෞද්ගලික දේපළ බවට පත් කරගෙන තියෙනවා. ඒක බලාපොරොත්තු වෙන ඉදිරියේදී පාර්ලිමේන්තුවට මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න. මේගොල්ලෝ මේ බිස්නස් කරපු විදිය මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. මේ රවි කරුණානායක ඇමතිතුමාගේ අමාත්‍යංශයේ වෙන තැනකට ගෙනියන්න කෝටි 36ක් මිලියන 364ක් ඉල්ලනවා කියලා අද පත්තරේ වාර්තා වෙනවා. ඒනේ රවි කරුණානායක ඇමතිතුමාට ඉන්නතර සුසු නෑ වගේලු, ගැළපෙන්නේ නෑලු. මට හිතෙන්නේ කෝටි 364ක් ගෙදන් ගන්න රවි කරුණානායක ඇමතිතුමා ඉන්න තැනට සුසු නැතුව නෙමෙයි, ඉන්න තැන හොඳම හොඳයි. අමාත්‍යංශ නෙමෙයි මේ කුණුගොඩ රවි කරුණානායක ඇමතිතුමා කොහෙද හරි දාන්න පුළුවන් නම් කෝටි 500ක් වේදන් කළා හරි ගමන් නැහැ. ලංකාවෙන් එළියට ලොකු දෙයක්. හොඳ යන යන අමාත්‍යංශේ කනෝ, මුදල් අමාත්‍යංශේ දුන්නක් කෑවා, විදේශ කටයුතු අමාත්‍යංශේ කනෝ, දැන් විදුලි බල අමාත්‍යංශේ කනෝ. කෝටි 300, කෝටි 36ක් විදුලි බල මණ්ඩලේ පාඩුයි. තෙල් සංස්ථාවට තෙල් දෙන්න විදුලි බල මණ්ඩලේ ගෙවන්නේ නැහැ කියලා විදුලි බල මණ්ඩලෙන් තෙල් සංස්ථාවට තෙල් දෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලේ විදුලි බල මණ්ඩලයට තෙල් දෙන්නේ නැහැ තෙල් සංස්ථාව. ගැටුම් තියෙනවා, පාඩු ලැබලා තියෙනවා. ඒ ඇස්සේ කෝටි 36ක් කිලනවා මේ ඉන්න තැන හොඳ නැහැ කියලා. මේ නෝනලට ඕන විදියට අමාත්‍යංශ බිල්ඩින් හදන්න බෑ මත්තුමා. නෝන අමාත්‍යංශයට ගිහිල්ලා බැලුවා මෙතන පොස්ට් නැහැ කිව්වම වෙන බිල්ඩින් හොයා ගන්නවා කෝටි 30 ගානක් වියදම් කළා. නෝනල ඇමතිකම් කරනවා නම් ඒක එක විදියක්, ඇමති ඇමතිකම් කරනවා නම් තව විදියක්. විදුලි බල අමාත්‍යංශය මං අහන මොකද තියෙන දෝෂේ, මොකද ඉන්න බැරි අමාරුකම? කෝටි 36ක් මේක ගන්නෙක් දරු මුලසන මන්ත්‍රීතුමනි, මම අවසන් කරනවා. අවුරුදු දෙකකට කෝටි 36ක් දැන් මේ වියදම් කරන්න හදනවා විදුලි බල අමාත්‍යංශයට. මේකට මංගල සමරවීර ඇමතිතුමා විරුද්ධ වුණා කියලා මේ පත්තරේ නම් තියෙනවා. අවසානයේ කියනවා විරුද්ධ වෙලා කැබිනට් මණ්ඩලයේ, හැබැයි ලෙකෝ එකෙන් ගන්න ඉඩ දීලා තියෙනවාලු. ලෙකෝ එක අපොච්චිකේද? විදුලි බල මණ්ඩලයේ ඇමතිගේ නෝනගේද? මං අහන්නේ ලෙකෝ එකේ සල්ලි වලින් කෝටි 36ක් අරගෙන විදුලි බල මණ්ඩලයේ විදුලි බල අමාත්‍යංශයේ පොස්තනකට ගෙනියන්නේ මොකද්ද තියෙන ලෙඩේ? මේ රටේ මිනිස්සුන්ට කන්න නැහැ, රට ණය වෙලා, ණය ගවා ගන්න විදියක් නැහැ. තේ සංස්ථාව ණයයි, විදුලි බල මණ්ඩලය ණයයි, ගුවන් සේවය ණයයි, රට ණය වෙලා. මේගොල්ලෝ සැප විඳිනවා. ගෙදර බූදලෙන් කරගත්තර අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කොහෙන් හරි පර්පචුවල් හරි කාගෙන් හරි අරගෙන ගේම් ගහුවට අයෙක් කමක් නැහැ කියමුකෝ. මේ රටේ සල්ලි නෙමෙයි. මං කියනවා මේ පාර්ලිමේන්තුවට ගරු ඇමතිතුමාලා මේකට වහාම විරුද්ධ වෙන්න ඕන. කෝටි 36ක් දීලා අවුරුදු දෙකකට විදුලි බල අමාත්‍යංශය වෙන තැනකට ගෙනියන්න හදන්නේ මොකටද කියන එක ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවට සාධාරණීය උත්තරයක් දෙන්න ඕන. කරුණා කළා. මේවා මේ රටේ මහජනතාවගේ සල්ලි නිසා නැත්තම් මේ පාර්ලිමේන්තුව වැඩක් නැහැ. පාර්ලිමේන්තුවද අවුරුද්දකට කෝටි 20ක් වියදම් කළාලු, කනවලු බොනවලු පත්තරේ යනවා ඇත්ත. හැබැයි පාර්ලිමේන්තුව රටර වැඩක් තියෙන්නේ මේවා නැවැත්වුවොත් විතරයි. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඇමතිවරයා පාර්ලිමේන්තුවට ගෙනලා මේ නිලධාරීන් පාර්ලිමේන්තුවට ගෙනලා අහන්න ඕන මේ අමාත්‍යංශය ඇයි මෙතනින් ගෙනියන සාධාරණ හේතුව නෝනගේ උමනාවටද ඇමති උමනාවටද මේ කාන්නේ කියලා.
සුති මිනාඩ කරු වාසුදේව නානක් කර්මතුමා ඔතන විනාඩි 9ක කාලයක්
11යි මේ
9ක් තියෙන කරු ඇමතුමා
9
ඔව් වෙනස් වෙලා තියෙන 9ක්
තියෙන මට කතා කරන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේ ලෝකයේ ඉහළම ආදායම් ලබන සමාගම් 500 අතරින් 210ක් තියෙන ආසියාවේ මම මේක කිව්වේ මේ මැකෙන්සි ග්ලෝබල් ඉන්ස්ටිටියුට් එකේ සොයාගැනීම මම මේ ලංකාව ගැන කල්පනා කරේ ලංකාවේ සමාගම් මේ වෙලාවේ මේ අද්දරක අහලකවත් තියන්න පුළුවන් සමාගම් මේ රටේ සමාගම් වල තත්ත්වය අපි හරියට තේරුම් අර ගැනීමටයි මම මේ කිව්වේ ඉතින් මේ වගේ රටක මේ වගේ සමාගම් වලට සිද්ධ වෙනවා විවිධාකාර ලෙස තමන්ගේ ආදායම් හම්බ කරගන්න දැන් මේ කුණු ගනුදෙනුවේ මේක සමාගම් ගණනාවක් සම්බන්ධයි නැවත සකසා ප්‍රතිපනයනය කරන්න හේලි ඉස්ලාගේ ෆ්‍රී ජෝන් එක ලංකාවට ඒ කුණු ජරාව ගෙන්නන්න තවත් සමාගමක් ආපහු ඒක ප්‍රතිපනයනය කරන්න තවත් සමාගම් මේ විදිහට සමාගම් වැලක් මේකට පටලවිලා ඉන්නවා නමුත් මේ පටලැවුණු සමාගම් වැල මැද්දේ තිබෙන ප්‍රධාන සමාගම හේලිස් ෆ්‍රී ජෝන් සමාගම් බව පිළිගන්න තමයි මෙතන තියෙන ප්‍රබලම සභාගම. නමුත් මම හිතන්නේ හේලිස් වගේ සමාගමක් මේ කුණු බාල්දි අවුස්සලා කුණු බාල්දි වලින් ජීවත් වෙන සමාගමක් කියලා. ඊට වඩා හුඟක් බල සම්පන්න සමාගම. මම කියන්නේ ඊට වඩා ලොකු දෙයක් මේකේ තියෙනවා. මේ රටේ තියෙන මුදල් විසුද්ධිකරණය පිළිබඳව නීතියක්. මේ රටේ තියෙන ඒ වගේම සැකසිත ගනුදෙනු පිළිබඳ නීතියක්. මෙන්න මේ නීති යටතේ මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕන. මේ ගැන පරීක්ෂණයක් කළොත් අපිට වහාම විමසන්න වෙනවා එංගලන්තයේ මේ කුණු ටික එකතු කළා මේ විදිහට පැක් කළා කන්ටේනර් වල දාන්න ඒ යන වියදම. ඒ යන වියදම මේ රටට ඒ කුණු ගෙන්නන උදවිය CIF value එක ගෙවනවාද? ඒ සැබෑ වියදම. මේක අපිට හොයන්න පුළුවන්. කවුද එහි ඉඳන් පටවන කම්පැනිය? බලාගෙන යනකොට අන්තිමට ඒ ඇති මොකක් හරි නොම්බරයක් කාමරයක් එක්ක. මේ ඔක්කොම මේ සමාගම් අතරේ ගෙනියන්නා වූ වැඩපිළිවෙල. එංගලන්තේ කුණු එකතු කළා මෙහාට එවනවයි කියලා. ඒකට යන වියදමකුත් තියෙනවා නම් ඒ වියදම මෙහෙන් අපි ගෙවන්නේ කවුද? කොච්චර ගෙවනවද? එතකොට එච්චර ප්‍රමාණයක් ඒ කුණු වලට ගෙවලා ඊළඟට ඒවා නැවත සකසලා ප්‍රතිපනේනේ කළා ඒවායින් ලබන්න පුළුවන් නැව්ගාස්තු ඇතුළු ඒ ලාභය කීයද මේ මම බලන්න ඕන. බලනකොට පෙනේවි මම හිතන ඇටියට විශාල මුදල් විසුද්ධිකරණයක්. එංගලන්තයේ කුණු එකතු කරලා මෙහාට එවන කට්ටිය ඒ තමයි තැම්පත් කරන්නේ මුදල්. ඊළඟට මෙහෙන් ආපහු යවනවා මුදල් ඒක CIF value කියලා. ඒක එන්නේ ඒවයි CIF value එක යවනවා. එතකොට මේ විදිහට මුදල් විසුද්ධිකරණයක ක්‍රියාදාමයක් මේක ඇස්සේ සැඟවිලා තියෙනවයි කියලා මම අනුමාන කරනවා. ඒ නිසා අන්තිමට අපි මේවා නැවත සකසලා රී එක්ස්පෝර්ට් කරපුවාම ඒවායින් ලැබෙනා වූ ආදායම කීයද කියලාත් බලන්න ඕනේ. මේවා ඒ ඇත්ත ගනුදෙනු පතුලේ තියෙන්නේ සැඟවිලා. ඒ නිසා මම ඉතා තදින්ම කියනවා මේක මුදල් විශුද්ධිකරණයේ ක්‍රියාදාමයක්. මේක කුණු ප්‍රතිපනයන කිරීමේ ක්‍රියාදාමය උඩ පේන්න තියෙන දේ. මේක යට සිද්ධ වෙන දේ තමයි මුදල් විශුද්ධිකරණය. මේක ගැන හොයා බලන්නේ කියලා ඒ ඔස්සේත් බලන්නේ කියලා ඉල්ලනවා. දැන් බලන්නේ ඔක්කොම පරිසරය ඔස්සේ. දැන් පරිසරය පිටිපස්සේ දුවනෝ. ඇත්ත තමයි පරිසරයට විශාල හානියක්. අර ඇමතුමා කිව්වා මේකෙන් ගෙන්නන්නේ මේ ගුදිරි මැට්ට ඒ මුත්‍රාලේ හැරව තවරිච්ච මේ මැට්ට තමයි ගෙන්නනවා කිව්වේ නෑ. සිරින්ජර් ගෙන්නනවා. ක්ලිනිකල් වේස්ට් ගෙන්නනවා. ක්ලිනිකල් වේස්ට් කියන්නේ සායන අපද්‍රව්‍ය. ඒ සිරින්ජර් ඇතුළු ඔක්කොම තියෙනවා ඒකේ. මේවා කොහෙද අපි දාන්නේ? මේවයි මොකද කරන්න නැවත සැකසුම? මේවයි මොනවද අපි ප්‍රතිපනියනේ කරන්නේ? හොඳයි, ප්‍රතිපනියනේ කරනවායි කියමුකෝ. ප්‍රතිපනියනේ කරපුවාම ඒ ප්‍රතිපනිය කරන්නේ මේ ගෙන්නන විශාල කුණුතුගෙන් කොච්චර ප්‍රමාණයක් වොලියුම් ගෙන්නන වොලියුම් එක. ඊළඟට අපි ප්‍රතිපනිය කරන්නේ කොච්චර ප්‍රමාණයක්ද? එතකොට ඉතුරු හරියට මොකද කරන්නේ? මේ කොම්පැනිකාරයෝ ගෙදරගෙන ඉල්ලා තියාගන්නවද? නෑ, ඒවා මේ කුණු බහැර කිරීමේ ක්‍රියාවලියට එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? එංගලන්තේ කුණු මේ බහැර කරනවා. නමුත් පිට තියෙන පින්තූරය තමයි ප්‍රතිපනිය. මෙන්න මේවා ගැන සොයා බලන්න අපි අද ක්‍රියාත්මක වෙන්නට ඕන. මේ අපි දැක්කා මේවා ගබඩාවල නෙමෙයි තියුණේ. මේවා තියුණේ එලිමානේ. ඒ යාඩ් එකේ තියෙන ඒවා කටුනායක. එතකොට එලිමානේ තියෙන ඒවා වස්සට තියවෙලා ගලාගෙන ගිහින් මේ රටේ ජනයාගේ ජීවිතයට තර්ජනයක්. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ආරක්ෂාව පැත්තෙන් බලන්න ඕන. ඒ වගේම මේක මුදල් විශුද්ධිකරණය පැත්තෙන් බලන්න ඕන. නිකම්ම පරිසරය පැත්තෙන් විතරක් දුවන්න එපා. ඒකයි මම මේ කියන්නේ. පරිසරය පැත්තෙන් බැලුවත් විශාල හානියක්. ඇත්ත තමයි එංගලන්තයේ තියෙන ලොකු ප්‍රශ්නයක්. කොහොමද ඒගොල්ලන්ගේ කුණු බහැර කරන්නේ? ඒකේ රටේ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ කුණු අපි වගේ කුඩා රටවල්, අපි වගේ දියුණු අඩියකට නොගිය රටවල් මේවයි තමයි ඒගොල්ල බහැර කරන්න බලන්නේ. මේවා ක්‍රියාත්මක වෙන්නේ වෙළඳ ක්‍රමහරහා. දැන් අපි බලමු මේ ගෙනලා තියෙන සංශෝධනය. සංශෝධනය ගෙනලා තියෙන්නේ එක එක්කෙනා අනිත් එක්කෙනාගේ විලඳ නාමයට අනුව තමන්ගේ නාමය හදලා ඒක වෙනුවට මේක හැටියට පටලැවෙන්න පුළුවන් විදිහට විලඳ නාම හැදීම වළක්වන එකනේ. රෙජිස්ටර් මේවා බලලා බලනවා මේ නම මේ නමත් එක්ක පටලැවෙවිද. එහෙම බලලා තමයි අවසරය දෙන්නේ. මේ මොකද්ද මේ යන ගේම?
තව විනාඩියක් කාලයක් තියෙනවා ඔබතුමාට. විනාඩි කාලයක් ගරමන්තුමාට තියෙනවා.
ඒ නිසා මම කියන්නේ මේ වෙළෙන්දයි අනේ වෙළෙන්ද හොඳ වෙළෙන්ද මහතුන්ට මගේ ප්‍රණාමය. නමුත් හොඳ වෙළෙන්ද මහතුන්ට වඩා ඉන්නේ හොර වෙළෙන්ද මහතුන්. ඒකත් මම කියන්න ඕන. කීමක් කියලා තියෙනවා හොර වෙළෙන්ද මහතුන් කියන්න එපයි කියලා කියන. නමුත් ඔබතුමාත් දන්නවා මමත් දන්නවා වෙළෙන්දයි හොරයි දෙන්නෙක් මැව්වේ වැරදීමකින් කියලා අපේ පියා කියලා තියෙනවා. මගේ පියත් වෙළෙන්දෙක්. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලඟට බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා. ඔබතුමාගේ විනාඩි 8ක කාලයක් තියෙනවා.
උලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා වන මේ පනත් කෙටුම් පත විශේෂයෙන් විවාදයට ගන්න අවස්ථාවේ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද මේ රටේ විශේෂයෙන්ම සමාගම් ලියාපදිංචි කිරීමේ සහ එම සමාගම් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වන වෙළඳ තරඟය අතර විශාල ප්‍රශ්න ගැටලු රාශියක් පහුගිය කාලේ උද්ගත වුණා කියන එක අපි කවුරුත් දන්නවා. මේ ප්‍රශ්න ගැටලු උද්ගත වුණු අවස්ථාවේදී සමාගම් රෙජිස්ට්‍රාර්වරයට ඒ සඳහා මැදිහත් වෙලා අත වශයෙන්ම වෙළඳ ලෝකයේ තුල කිසියම් විදියක කීර්ති නාමයක් දිනාගෙන තියෙන සමාගමකට එයා සමාන වෙළඳ නාමයක් වෙනත් සමාගමක් විසින් ඇති කරගත්තොත් එහෙම ඒ වෙනස් කිරීම සඳහා වන නියෝගයක් කිරීමේ හැකියාවක් 2007 ඒ පනත තුල තිබුණේ නැහැ. ඒ නිසා මේ සංශෝධනයත් එක්ක සමාගම් රෙජිස්ට්‍රාර්වරයට ඒ බලතල පැවරෙන වගන්ති ඇතුළත් කළ තිබෙනවා. මේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේ විශේෂයෙන් අපේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා වැඩි අවධානයක් යොමු කරේ අද රටේ කාගෙත් අවධානයට යොමු වෙලා තිබෙන එංගලන්තයෙන් අපේ රටට ආපු කුණු කන්ටේනර් සම්බන්ධයෙන්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නය අපි කාගෙත් හිත් සසල කරවපු දෙයක්. යම් කිසි විදියක කිසියම් හෝ සමාගමක් කිසියම් හෝ ආයතනයක් අපේ නීති ඇස් වහලා කොහේ හරි එංගලන්තයේ වේවා වෙන කිසියම් හෝ රටක වේවා කුණු ලංකාවේ ගෙනල්ල ගොඩ ගහන තැනකට පත් වෙලා තියෙනවා නම් අපේ පවතින නීති රීතිවල විධිවිධානවල කිසියම් හෝ ගැටලුවක් තිබෙනව මේවා වළක්වා ගන්න පියවරක් ගන්න පුළුවන් කමක් නැත්නම්. ඒ නිසා අපි කවුරුත් මේ කාරණය සම්බන්ධයෙන් අපි විරුද්ධයි. අපට තියෙන මේ පිළිබඳ පිළිකුල් සහගත හැඟීමක්. ඒ නිසා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ සඳහා පාරසකස් වුණේ කොහොමද කියන එක පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කරන එක අපේ රජයේ අපි හැම කෙනෙක්ගේම වක්කීම. කාගේ අවශ්‍යතාවය මත එහෙම නැත්නම් කවුරු විසින් ඉඩ ප්‍රස්තාව සලසා දුන්නු මගක් ඔස්සේ මෙම කුණු කන්ටේනර් ලංකාවට ආවද කියන එක පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි. ඒ වගේම දැනටමත් උසාවිය ඉදිරියට ගිහිලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා නැවත මෙම කුණු කන්ටේනර් ප්‍රතිඅපනයනය කරන්න නියෝගයක් නිකුත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මම දැක්කා අයදුමක් කළ තිබෙනවා. ඒ නිසා මේ කාරණය ඉතාම බරපතල කටයුත්තක් විදියට සලකලා ක්‍රියා කළ යුතුව තිබෙනවා. අපේ වෙළඳ ගිවිසුම් වලට එහෙම නැත්නම් වරින් වර නිකුත් කරන ගැසට් පත්‍රවල තිබෙන විධිවිධාන වලට මුවා වෙලා මෙබඳු දේ අපේ රට තුල සිද්ධ වෙනවා නම් රටට අයහපතක් වෙන දේ සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව ගැඹුරින් සලකලා බලලා කටයුතු කරන එක අපි හැම කෙනෙක්ගේම වක්කීමක් හැටියට අපි සලකනවා. ඒ නිසා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද වෙනකොට බොහෝ දේවල් මේ වර්තමාන රජයට අත්විඳින්න තියෙනවා. මීට පෙර ගනිපු තීන්දු තීරණවල වැරදි තීන්දු තීරණවල අනිටු ප්‍රතිවිපාක අපේ කර්මත පැටවෙලා තියෙනවා. ලංකාවේ කුණු ප්‍රශ්නය ගත්තත් අපිට මේ කුණු ප්‍රශ්නයට දීර්ඝකාලීන දුරපෙනෙන විසඳුම් ලබා දෙනව වෙනුවට නගරය ලස්සන කරනවා කියලා පිටින් ආටෝපයට පේන්න කුණු එක තැනකට එකතු කරලා ගොඩ ගහලා කුණු කන්දක් නිර්මාණය කළා. ඒ කුණු කන්ද පුපුරලා යන තැනකට අපේ රටේ පත් වුණා. ඒ නිසා මම හිතනවා ඉතිහාසයට එකතු වුණා කුණු කන්දක් පුපුරලා ආසියාවේ රටක මිනිස්සු මැරුණු රටක නමක් හැටියට අපේ රටේ නමත් එකතු වුණා. ඒ අපේ මෑත ඉතිහාසය. ඒ අපේ රටේ කුණු එකතු කරලා අපි මුණ දුන්නු තත්ත්වේ. දැන් ලංකාවේ කුණු මදිවට අපට පිටරටනුත් ගෙනල්ලා කුණු ගොඩ බාන තැනකට පත් වෙලා තිබෙනවා. එහෙමනම් කොතනක හෝ අපේ වරදක් සිද්ධ වෙලා තියෙනවා. අපේ නීති රීතිවල වරදක් සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳ පසු විපරම් කරන ආයතනවල කුමන හෝ බරපතල ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මම පුදුමයට පත් වෙන්නේ නැහැ මේ වගේ කුණු කන්ටේනර් ලංකාවට ගොඩබස්වන්න පුළුවන් නම් කුඩු කන්ටේනර් ලංකාවට එන එක පිළිබඳ මට පුදුමයක් නැහැ. මොකද මේ ගැන පරීක්ෂා කරන්න ආයතන වලට බලයක් නැත්නම්, ඒ වගේම විමර්ශනයක් සිද්ධ වෙන්නේ නැත්නම්, පසුවිපරමක් සිද්ධ වෙන්නේ නැත්නම් ලංකාවට තොග පිටින් කුඩු වෙන එක පිළිබඳ මට ඇත්ත වශයෙන්ම පුදුමයක් නැහැ. මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද අපේ රටේ විධායක ඇතුළු සමස්ත සමාජයේ කතාබහකට ලක් වෙලා තිබෙනවා. අපේ රටට කුඩු එන එක වළක්වන්න ඕනේ, මේක කුඩු බෙදා හරින මධ්‍යස්ථානයක් වෙලා කියලා. ඒ නිසාම මිනිස්සු එල්ලල වරණ තැනකටත් අපේ රටේ පාලකයෝ කතාබහක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා මම හිතනවා අපේ මේ පිළිබඳ සොයා බලන්න තිබෙන ආයතන ශ්‍රී ලංකා රේගු ඇතුළු අනිකුත් ආයතන ශක්තිමත් නම්, ඒවට විධිමත් වැඩපිළිවෙළක් තිබෙනවනම්, පරිසරය පිළිබඳව වගකීම් දරන අයට මේ පිළිබඳව විමර්ශනය කරන්න නිසි වැඩපිළිවෙළක් තිබෙනවනම්, මම හිතනවා මේ අනුතුරෙන් ආපදාවෙන් අපේ රට උදවා ගන්න පුළුවන් කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ පනත් කෙටුම් පත අද කාලීන මේ සංශෝධනය කාලීන අවශ්‍යතාවයක් යට සලකමින් සමාගම් රෙජිස්ට්‍රාර්වරයට යම් බලතල එක් කරන සංශෝධනයක් ඇටියට සඳහන් කරමින් මේ පිළිබඳ සහාය පළ කරමින් මගේ කතාව අවසන්
කරනවා. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු අනුපේදස් ව්‍යාප මන්ත්‍රීතුමා.
සරාරුඩ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද මේ ඉතාම වැදගත් මාතෘකාවක් කතා කරනකොට මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඇත්තටම මේ අපේ මේ වෙළඳාම් කිරීමේ තියෙන පහසුව සම්බන්ධ තියෙන ලෝකේ තියෙන ඉන්ඩෙක්ස් එක කරගත්තොත් අපි දැන් 100 වෙනි ස්ථානයේ ඉන්නේ. ඇත්තටම අපිට උඩින් ජිබූටි පව අපිට උඩින් ඉන්නවා. ජිබූටි, ගෝතමාලා, වනවාටු, සෙන්ට් ලුසියා, ටොංගා, සමෝ අපිට උඩින් ඉන්නවා. මොකද ඇත්තටම අපේ රටේ කර්මාන්තයක් ආරම්භ කරන්න ගියාම විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට තියෙනවා අක අත්දැකීමක්, මගේ මිතුරෙක්ගේ සමාගමක් ආරම්භ කරන්න ගියාම ඔහු ප්‍රාදේශ සභාවේ අවසර ගන්නවා. මහා මේ පළාත් සභාව සතු පාරක පාරේ ඉඳලා කොච්චර දුරකට තමන්ගේ තාප්පේ ඉදිවෙන්න ඕනද කියලා. ඒක ඔක්කොම අවසර දුන්නට පස්සේ පළාත් මාර්ග අධිකාරිය ඇවිල්ලා කියනවා, නෑ ඔයා තාප්පේ හදලා තියෙන වැරදි තැන ගහන්න ඒක කඩන්න ඕන කියලා. ඉතින් මේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ව්‍යවසායකයෙක් එකතු වෙලා කරන සමාගම් වලටත් ඇත්ත වශයෙන්ම මග පෙන්වීමක් නෑ. දැන් මම හිතනවා මග පෙන්වීමක් තියෙන මධ්‍යම ආණ්ඩුව, ගරු ඇමතිතුමා, පළාත් සභාව, ප්‍රාදේශ සභාව, මේ ඔක්කොම එකට එකතු වෙලා මේ මග පෙන්වීමක් කරන ගතියක් අපේ රටේ නැහැ. ඒ නිසා අපි ඇත්තටම ඉන්නේ ඉතාම පහළ අඩියක. මොකද හැමෝම තමන්ගේ කම්පාර්ට්මන්ට් වල තමන්ගේ කොට්ටාසෙ තුළ වැඩ කරනවා මිසක් ඇත්ත වශයෙන්ම මේවට උදව්වක් කරන්න කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ නරක තැනින් ගොඩවීම සඳහා යම් වැඩපිළිවෙලක් කර්මාන්ත ඇමතිවරයා හැටියට ඔබතුමා ක්‍රියා කරන්න ඕනේ කියලා මම කියන්න කැමතියි. ඊළඟට මම කියන්න කැමතියි තමුන්නාන්සලාට විශේෂයෙන්ම අද මේ සමාගම් පිළිබඳව කතා කරනකොට අපිට මුදල් පනත ගැනත් කතා කරන්න ඕනේ. මේ මීට කලිනුත් කතා වුණු මාතෘකාවක් 2013 ඉදිරිපත් කරලා තියෙන නියෝගය. ඒක තමයි වාණිජ කේන්ද්‍රස්ථාන නියෝගය. මේක ඉතාම හොඳ අදහසක්. මේ මගින් ඇත්තටම බන්ධිත ප්‍රදේශ, බන්ධිත වරායවල් ඇති කරලා තියෙනවා. හැබැයි මේ එකෙන් රිංගල යන්න යම් යම් අය කරන වැඩපිළිවෙලක් හැටියට තමයි අපිට මේ කසලත් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් කියලා මේ ගෙනාවු තර්කය. අද මං හිතන්නේ මුළු සියලු දෙනාම පිළිගන්නවා මේ ලංකාවට ගෙනල්ලා තියෙන පරණ මෙදර මෙට්ට සියල්ලම කසල කියලා. එතකොට කසල ගෙනල්ලා මේ බන්ධිත ගුදම් වල එහෙම නැත්නම් වරායවල් වල ගෙනල්ලා මේ රටේ නැවත එකලස් කරන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. එතකොට අපි යම්කිසි රාජ්‍යයක දියුණුව සඳහා යම් වැඩපිළිවෙලක් හදනකොට මුලාසනවල මන්ත්‍රීතුමනි හැමදාම කවුරු හරි හොරෙක් ඉන්නවා. මේක සම්පූර්ණ අනිත් පැත්ත හරවනවා. දැන් මට දන්නවා දැන් මේ පිළිබඳ තියෙන මේ කන්ටේනර් 130ක් දැනට තියෙනවා මුදවග නැති වරාය ඇතුලේ. ඒක අද පිළිගන්නවා මේවා මේ ඉන්ඩස්ට්‍රියල් වේස්ට් කියලා. සමහර ඒවා මේ ක්ලිනිකල් වේස් කියලා පිළිගන්නවා. දැන් ඒ අනුව මේ සඳහා ඩෙමරේජ් වශයෙන් රුපියල් මිලියන 785ක් ගෙවන්න වෙලා තියෙනවා.
මට අපිට දැනෙන අපිට අර කමිටුවේදී දැක්කා මේ ගෙනාපු පුද්ගලයා සම්පූර්ණයෙන් බංකොලොත් වෙලා. එතන මේක ආපහු ගෙනියන්නේ කවුද? දෙමරේජ්ජවන්නේ කවුද කියන එක අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා යම් හොඳ අදහසකින් ඉදිරිපත් කරපු එකට මේ රජයේ නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරීත්වයේ වරද නිසා BOI වල ගොය වගේම වරා මේ 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 වේගුවේ කස්ටම් එකේ තියෙන වරදවල් නිසා මට ලමුණාන්සල දන්නවා මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක බලන්නේ කවුරුවත්. අද පැහැදිලිව පිළිගත්තා මේ අධීක්ෂණ කාර්ක සභාවේ BOI එක කිව්වා මේක කසල කියලා. එතකොට කසල ප්‍රතික්ෂේපීකරණය කරලා මේ අගේකතු කරන්න පුළුවන්ද? එතකොට මේක සම්පූර්ණ මේ ක්‍රමය අධීක්ෂණය කිරීමේ වරද මේ ආයතන බලන්න ඕනේ කියලා මම කියන්න දාද මම දැක්ක මේ මට එවලා තියෙනවා මේකක් ටෙලි මේ මේ ලන්ඩන් ටෙලිග්‍රාෆ් එක. දැන් මේ එක්සත් මේ බ්‍රිතාන්‍ය රජය මේ ලංකාවට එවලා තියෙන කන්ටේනර් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න තීන්දුව කළා තියෙනවා කියලා. කොහොමද මේ කසල ලංකාවට ආවේ කියලා. එහෙම නැත්නම් the British government has launched an investigation after Sri Lankan authorities said they would send back more than 100 shipping containers because they appeared to have contained human remains disguised as recyclable metals. එතකොට මේ தত্ত্বය ඇතිකිරීමට අමුණාන්සලට පේනවා රජයේ අංශ කොච්චර දුර්වලද කියලා. රජයේ අංශ තමන්ගේ කාර්යය හරියට කරනවා නම් පරීක්ෂණ නිරීක්ෂක කණ්ඩායම් BOI වාගේ ආයතන කරනවා නම් මේක වෙන්නේ නැහැ. එහෙමනම් ඒ නිලධාරි සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඒ ක්‍රියාමාර්ගයන් නොගැනීම උඩ ඉතාමත්ම හොඳ අදහසකින්. ඒ කියන්නේ ලංකාවේ වාණිජ කේන්ද්‍රස්ථානයේ නියෝග හැටියට පවත්වලා තියෙන මේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙනවා. මේ වාගේ කඩාකප්පල්කාරීන් 4-5 දෙනෙක් මේවා ඇතුලේ හිටපුවාම. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි ඔබතුමාට විශේෂයෙන් මේ ගැන සොයා බලන්න. මේක ඔබතුමාට අයිති විෂයක්. එතකොට කොහොමද මේක වෙන්නේ? කොහොමද මේවා ගෙනගෙන ලෝකෙ තියෙන මෑනේ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලක් නේ. මෙට්ට ගෙනල් ලෙවල්ලා කෑලි කඩලා අර මේ මේ රටවල් තුනකට හතරකට අර ලෙවල්ලා එක බිස්නස් එකක් වෙන්න බෑනේ. කසලනේ. කසල කියනවා නම් ඒ පිළිබඳ බාසල් සම්මුතිය යටතේ අපිට තියෙනවා නීති රීති. ඒ නීති රීති අනුව ජාත්‍යන්තර නීතිතු ක්‍රියා කරන්න ඕනේ. එහෙමනම් ඒ එවන රටෙන් කියන්න ඕනේ මේ එවන්නේ කසල කියලා. ඒක බාර ගන්න අපි සූදානම් වෙන්න ඕනේ. ඒ සූදානම් වෙන්නේ නැතුව අපි මේ කරන වැඩෙන් මතක තියාගන්න මේ සියලු දෙනාම අර වාසුදේව මන්ත්‍රීතුමා කිව්වාගේ එක්තරා විදිහ රැකට් එකක් වෙනවා. මොකද මේ කසල ගේන්න සල්ලි දෙනවා. කසල පිටරටවලින් මෙහාට ගේනවා නම් සල්ලි දෙනවා. ඒ සල්ලි තැම්පත් කරන්නේ රටවල් වල. මෙහෙට ගනල්ලි වරලා මේ කුණු ටික අපේ කාණු දිගේ අරපුවාම කුණු ටිකේ කුණු කාණුවේ තියෙන වතුර ටික අපි බොන්න ඕනේ. ඒ සල්ලි ටික ගිහිල්ලා තැම්පත් කරන්න ඕනේ ඒ රටේ. ඉතින් මේ හොරු ටික ඉවත් කරගන්න නැතුව මං හිතන්නේ අපිට මේ වෙළඳ ව්‍යාපාර කරන්න බෑ. වෙළඳ ව්‍යාපාර කරන්න අවශ්‍ය කරන දේ කරන්න යුතුයි කියලා මං කියනවා. මම ඊළඟට ඔබතුමාට ඉතාමත්ම මේකට අදාළ මේ තත්ත්වයට අදාළ නුණත් කාරණාව මතක් කරන්න කැමතියි. මේ කුලියපිටියේ කාර්මික විද්‍යාලයක හමුණාංශ යටතේ තියෙන මේ කුලියපිටියේ කාර්මික විද්‍යාලයේ සතුව තියෙන අක්කර 15ක ඉඩම මේ ඉඩම ට වයඹ විශ්වවිද්‍යාලයේ හැගහගෙන ඉන්නවා. නම්මල ආරංචියක් තියෙනවා මේ මේ වයඹ විශ්ව කාර්මික විද්‍යාලයේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය සහ කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලය තුනම තියෙන එකම පරිසරය. මේ 15 තමයි ඒගොල්ලන්ගේ ගොවිපල තියෙන්නේ, ඒගොල්ලන්ගේ හොස්ටල් එක තියෙන්නේ, ඒ වගේම නලලින්ද තියෙන්නේ. මට දැන් ආරංචියක් තියෙනවා ඔබතුමා මේක පවර්ලා දෙන්න හදනවා කියලා විශ්වවිද්‍යාලයට මේ නලලිදත් එක්ක. මේ කියන්නේ එතකොට කාර්මික විද්‍යාලයක් ඉතුරු වෙන්නේ නැහැ. වතුරත් නැති කාර්මික විද්‍යාලයක ඒ කාර්මික විද්‍යාලය විතරක් නෙමෙයි මේක මේ යුනි මොකද මේ මේ ඒක අප්ග්‍රේඩ් කරලා තියෙනවා කාර්මික විද්‍යාස්ථානට. කරුණාකරලා බලන්න මේක.
ගරුමත්තුමා
විනාඩි ඒ ස්ථානෙට ගිහිල්ලා මං කියනවා මේ අපේ ඇමතිවරු දෙපළටම ගිහිල්ලා බලලා සුසුදේ කරන්න. මේ හරියටම මධ්‍ය විද්‍යාලය අයිනෙ තියෙන ඉඩම විශ්වවිද්‍යාලයට තව ඉඩම් තියෙනවා, තව ඉඩම් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන කල්පනා කරලා වැඩ කරන්න. මොකද මේ කාර්මික විද්‍යාලයක් තියෙන්න ඕනේ, විශ්වවිද්‍යාලයක් තියෙන්න ඕනේ, ඒ වගේම මධ්‍ය විද්‍යාලයක් තියෙන්න ඕනේ. සුදුසු පරිදි සාධාරණ ලෙස ක්‍රියා කරන්න කියලා මං ඉල්ලා හිටින්න කැමතියි. මගේ කාලය අවසන් නිසා මම කතාව අවසන්
කරනවා. සුදී ගරුමන්තුමා, අර පරණ විතාන ඇමතුමා.
ගරුමන්තුතුමනි, මේ එහෙම තීන්දුවක් අරගෙන නැහැ නලින්දත් එක්ක ඉඩම විශ්වවිද්‍යාලයට පවරලා දෙන්න. කොහමත් ඔහොම කතාවක් යන බව අපිටත් ආරංචි වෙලා තියෙන නිසා ඔබතුමා කියපු පරිදි අපි ගිහලා බලලා තමුන්නාසලත් අපි දැනුම් දෙන්නම්. අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ.
සුදී මිලන ගරු SC මුතුකුමාර මන්ත්‍රීතුමා. උතුවන විනාඩි 8ක කාලයක්
තියෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද මේ සංශෝධනයේ වෙන කර්මාන්ත අමාත්‍යංශයේ පනතේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ සමාගම් දෙකක් අතර අර්බුදයක් ඇති වුණාම ඒ අර්බුදයේ තීරණය දීමට අද නම වෙනස් කිරීමේ බලය රජිස්ටාරවරයාට පැවරීම තමයි දාන තියෙන්නේ බලාපොරොත්තු. මම ඇමතිතුමාගේ ඉල්ලනවා මේ සමාගම් බිහි කරන වෙලාවේ මේ සමාගමක බලාපොරොත්තු වෙන්න ඕන රජිස්ටර් වෙන්න ඉස්සෙල්ලා මේකෙන් මොනවද මේ රටේ ජනතාවට වෙන සේවාව, මේකේ මේ අය ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන සුරංගනා ලෝකය මේකේ මේ සමාගමට කරන්න හැකියාවක් සත්‍යයක් තියෙනවද කියන එක විශේෂයෙන් තමුන්නාසේ අමාත්‍යංශය කරෙන් මම හිතන්නේ ඒක අනිවාර්යෙන් බැලිච්ච අපි දැක්කා. මම ජාත්‍යන්තර ගැන වෙනත් දේවල් ගැන කතා කරන්න සමාගම් වලින් අපේ ප්‍රදේශයේ ගොවි ජනතාවට වෙලා තියෙන උණ හානි පිළිබඳව මම තමුන්නාසේ දැනුවත් කිරීමක් කිරීමට උත්සාහ ගන්නවා. අපි දන්නවා යම් කාලයක සමාගම ඒ ප්‍රදේශවල යම් වගාවක් දිනුන අස්තන්න වෙනකොට ඒ අස්තන්න මුල් කරගෙන එක එක ජාති සමාගම් ඇති වෙනවා. මිනිස් සමාගම් කියයි, බඩිරු සමාගම් කියයි, තහල් සමාගම් කියයි, වී සමාගම් කියයි. හැබැයි ඒ සමාගම තියෙන ගොවියගේ අරමුදල එකතු කරගන්නකම් විතරයි. ඊට පස්සේ ඒ සමාගම කොහෙද කියන්න හොයන්න තැනක් නැහැ. ඒ සමාගමේ නිලධාරියෙක් හොයන්න නැහැ. ගොවියට කියලා කියන විචි අසාධාරණ කියන තැනක් නැහැ. එහෙමනම් මේ සමාගම් ලියාපදිංචි කිරීමේදී අපි ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනේ මේ සමාගම් වලින් ඒ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙනවද කියන එක. ඒ වගේම අපි දකින සාමාන්‍ය ජනතාවට යන් රක්ෂණ සමාගමක් එක්ක නැත්නම් වෙනත් සමාගමක් එක්ක කටයුතු කිරීමේදී ඔහුට ඔහුගේ භාෂාවට ඔහුගේ ස්වභාෂා අනුව ඔහුගේ භාෂාව අනුව ඒ අවශ්‍ය කරන සමාගමේ තොරතුරු ටික දෙන්න උසස් මාතෙන් අපේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්තා. මගේ මතක හැටියට ඕනෑම තමන් ජාතික පුද්ගලයෙකුට තමන්ට ඒක සිංහලෙන් ඕන නම් සිංහලෙන්, දෙමළෙන් ඕන නම් දෙමළෙන්, ඒ වගේ ඉල්ලලා ඔහුට අයිතියක් තියෙනවා කියලා ගන්න. නමුත් මේ සමාගම් එහෙම කරෙන්නේ නැහැ සමහර ඒවා. ඒ වගේම අපි දැක්කා මේ සමාගම් කඩා හැලීමේදී මේ පිළිබඳ විටින් විට අවධානය යොමු කරන්න ඕනේ. සමාගම රෙජිස්ටර් කරන වගේම ඒ අවධානය වෙන්න ඕනේ. දැන් අපේ ප්‍රදේශයේ දැන් යනවා වල්ලපට්ටා බෝ කිරීමේ සමාගම. මේ වල්ලපට්ටා බැලයක් ගරු ඇමතුමනි 625යි. 625 මේ පැලේ ගොවියට දෙනකොට ගොවියගෙන් කියනවා මේක සොයා බැලීම මේ සමාගම කරනවා. හැබැයි අවුරුදු 4ක් වෙනකොට මේ සමාගමේ ඉන්නතක් මේ ගාට දානවා. මොකද මේක සුව දෙන්න ඕන පිට රටින් ඉන්න ඕන. එතන මේ සමාගම මේ වල්ලපට්ට පැලේ දෙනකොට මේ කියන කාරණා මේ සමාගම රෙජිස්ටර් කරනකොට ලියාපදිංචි වෙනකොට කරන්න පුළුවන්ද කියලා ඇහුවා. හොයන්න ඕනේ. හැබැයි දැන් මේ කට්ටිය බෙදාගෙන යනවා. දැන් සාමාන්‍යයෙන් මම බැලුවා ගස් ලක්ෂයක් අන්ධ්‍රප්‍රදේශයේ සාමාන්‍ය බිඳුතොත් ඔවුන්ට හම් වෙනවා 125,000. ලක්ෂයට වඩා බෙදෙනවා. මේ ලක්ෂයට වඩා බෙදෙනවා. ඊට පස්සේ මම අද උදේ උත්සාහ කරනා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ සමාගම මේ පිළිබඳව අධ්‍යයනයක් නැත්නම් සහතිකයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගරන් තියෙනවද? එහෙම නැත්නම් වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගරන් තියෙනවද? එහෙමත් නැත්නම් පේරාදෙණියෙන් ගරන් තියෙනවද? නැහැ. අවුරුදු 4කට පස්සෙ ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. හැබැයි අවුරුදු 11ක් කරපුවා මේ ගහ කපන. ඒ එක්කම මේ අද වල්ලපට්ටා කිව්වහම හොඳ මිලක් තියෙනවා. මේක හිටවපු ගොවියට මේක සල්ලි දීලා ගත්ත ගොවියට මේක අරගෙන කපලා විකිණීමේ අවසරයක් කෙනෙක් ඉබේ ඔටෝමැටිකල් තියෙන්න ඕනේ මේ ගිවිසුමි. ඒක රජයේ මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තව අවුරුදු 11ක් යනට ගා හිටෝම මිනිහා මහ පොළොවට පස් වෙලා පුතා නැත්නම් මුණුමුරා හිරේ ගහ කපනකොට. එනිසා මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රඥාත්ම ප්‍රායෝගික පහත් මට්ටම වෙනතම් මේ ජන සමාජය තුළ මෙව ගැටලු මේවා රෙජිස්ටර් කරනකොට ඒ පිළිබඳව අර්ථ වශයෙන්ම තමුන්නාන්සලාගේ අවධානය යොමු කර යුතුයි කියන එක මම ඉල්ලීමක් කරනවා. ඒකම අපි දැක්කා. දැන් අපේ මන්ත්‍රීවරු කීප දෙනෙක් කිව්වා රට ස්වයං පෝෂිත වෙලා සමාගම් පිරිලා රටේ කිසි අඩුපාඩුවක් නැහැ කියලා. මම ඔබතුමා මූලාසන ඉන්න ගරු මන්ත්‍රීතුමනි තරුණ මන්ත්‍රීවරයෙක් අතේ අපේ දේශපාලනය කරා යංගික හැම අමාත්‍යාවක මධ්‍යස්ථ මත ප්‍රකාශ කරන්න උත්සාහ ගත්තේ. අපි හරි දෙයට හරි කිව්වා, වැරදි දෙයට වැරදි කිව්වා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අද ප්‍රදර්ශනය අනුරාධපුරේ කරනවා. මට දැනගන්න ලැබිලා තියෙන කෝටි 160ක් ඒ සඳහා වියදම් වෙනවා. හැබැයි කනගාටුයි කියන්නේ දීලා තියෙන ණය කෝටි 8කට. කෝටි 160ක්. දැන් මේ රටේ සල්ලි අපි දෙගොල්ල මේ වැඩේ කළා, එක්කෙනෙක් නෙමේ. එහෙනම් මේ රටේ සල්ලි මෙහෙම වියදම් කිරීම නැති කිරීම සඳහා අපි තරුණ මන්ත්‍රී තමුන්නාසලාගේ යුතුකමක් තියෙනවා. මේ යන ගමන වෙනස් කරන්න මේ යන ක්‍රමය හරි නැහැ කියලා තමුන්නාසලාට පුළුවන් වෙන්න ඕනේ ඒක වෙනස් කරන්න. ඒ සඳහා ඒක ආරක්ෂණය පක්ෂ ભેදෙන් තොරව මම ඉල්ලීමක් කරනවා මේ සඳහා කටයුතු කරන්න කියලා. එනිසා අද අපි මේ සමාගම් වලින් ඒ පාරිභෝගිකයා
විනාඩියක් කාලයක් තියෙනවා.
ඒ පාරිභෝගිකය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් තියෙනුනේ. දැන් සමාගම ගරා වැටුණට පස්සේ කියන්න තැනක් නැහැ, කතා කරන්න පුජ්‍යලෙක් නැහැ. ඒකේ වෙන්නේ මේ සමාගම් කරේ තියෙන විශ්වාසය. මේ සමහර අය ධනය හම්බ කිරීම සඳහාම කීප දෙනෙක් එකතුලා සමාගම් බී කරනවා. බී කරලා ඔවුන්ගේ මුදලින් එකතු කරන මුදලින්ම ඔවුන් යැපිලා මේකේ මංකොල්ල කාලා මේ තත්ත්වයටපත් කරනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අමිතිතුමාගේ මේ සමාගම් පනත සංශෝධනය කරන වගේම මේ සමාගම් පනතෙන් මේ රටේ ජනතාවට විශාල සේවයක් කරන්න පුළුවන් විදිහට තරුණ ඒ වගේම අපි පිළිගත් අමිතිරේකයෙන් අපේ මාට ඒ ශක්තිය ලැබේවායි පතමින් මම නියදෙනවා.
සුදීගර් මන්ත්‍රීතුමා මීළඟට ගරු ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා ඔබතුමාගේ විනාඩි 12ක කාලයක් තියෙනවා.
ඔබතුමා බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මම සන්තෝෂ වෙනවා. අපි ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ 111 වෙනි තානේ ඉන්න අවස්ථාවේදී අගමැතිතුමා මට අභියෝගයක් බාර දුන්නා. මේ ස්ටියරිං කමිටි එකක් හදලා මලික් ඇමතුමත් සමග මේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ අපි හිටපු තැනෙන් පල්ලෙහාට වැටිගෙන හිටියා කාලයක් තිස්සේ ඒක නැවතත් ඉහළ තැනකට ගේන්න.
ඔර ප්ලීස් ගරු වේල කුමාර මන්ත්‍රීතුමා මොනසින්
කරාමතුමා කතා කරා.
වශයෙන් නැවතත් ඉහළ තැනකට ගේන්න ඒ අභියෝගය බාර ගන්න කියලා. අපි වර්කින් ගෲප්ස් මම දන්නේ 15ක් වාගේ හදලා ඒ හරහා ලෝක බැංකුවේ මේ ඔවුන්ගේ ඇඩ්වයිස් උත් සමග මේ වැඩේ පටන් ගත්තා. ඉතින් අපි සන්තෝෂ වෙනවා. අපේ මේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක පටන් ගත්ත දවස් ඉඳලා ලොකුම ජම්ප් එක අපිට මේ ගිය අවුරුද්ද කරගන්න පුළුවන් වුණා. 111 වෙනි ස්ථානයේ ඉඳලා අපි 100 වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. 100 වෙනි ස්ථානයේ හොඳටම මදි. අපි ඊට වඩා ඉහළට යා යුතුයි. ඒ වැඩපිළිවෙල අපි ඉස්සරහටම අරගෙන යනවා. ඒ ස්ටියරින් කමිටේ එකේ සාකච්ඡා වෙලා තීරණය වෙච්ච දෙයක් තමයි මේ පනත් මේ මේ සමාගම් පනතේ සමහර රෙගුලාසි අද නවීන ලෝකයේ අවස්ථාවලට පරස්පරයි කියලා ඒවා අපි වෙනස් කරන්න ඕනේ කියලා. උදාහරණයක් හැටියට මේකේ පස්වෙනි වගන්තියේ තියෙනවා ලියාපදිංචි කළා දවස් 30ක් ඇතුළත පුවත්පත් නිවේදන හරහා පොදු දැනුම් දීමක් කළ යුතුයි කියලා කම්පැනියක් පටන් ගත්තා කියලා. ඒවා මේ පරණ අර අපි කියන ෆෝම පැරඩයිම් එකේ තිබිච්ච කතා. දැන් අද සියලු දෙනාම මේ මේ වැඩ කරන්නේ අන්තර්ජාලය හරහා. ඔන්ලයින් කම්පනීස් රෙජිස්ටර් කරන්න පුළුවන් බොහෝ රටවල් වල. එතකොට අපේ රටේ නීතියක් තියෙනවා නම් ඔන්ලයින් එකේ ගිහිලා රෙජිස්ටර් කරාට දවස් 30කින් පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕනේ. ඒක දානකම් කම්පැනි එක රෙජිස්ටර් කරන්න බෑ කියලා. ඒක මේ ඩුයින් බිස්නස් එකට පරස්පරයි. ඉතින් ඒ අනුව තමයි අපි එවකට හිටපු ඇමතුමා රිෂා බදුදින ඇමතුමාට යෝජනා කරේ මේක වෙනස් කරලා ඒ ප්‍රසිද්ධ නිවේදනය ඉදිරිපත් කිරීම පත්තර මගින් අයින් කරලා ඒක ඔන්ලයින්ම කරන්න වෙනස් කරන්න කියලා. එවැනි වෙනස්කම් තමයි මේ සංශෝධනයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අපි බුද්ධ කැමැතුමාට ස්තුතිවන්ත වෙනවා මේක ඉදිරිපත් කළා තියෙනවා. මෙවැනි සංශෝධන කරලා අපි ඊළඟ අවුරුද්දේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක 100 ඉඳලා 80ටවත් ගෙනියන්න වැඩ කටයුතු කරනවා. නමුත් මේ අවස්ථාවේදී සාකච්ඡා වෙච්ච කාරණා සම්බන්ධයෙන් මගේ අදහස් ඉදිරිපත් කරන්න කැමතියි. ඒ තමයි මේ ෆ්‍රී සෝන් එකේ කතා. මේ කුණු ගෙනල්ලා තියෙනවා, හියුමන් රිමේන්ස් ගෙනල්ලා තියෙනවා, ක්ලිනිකල් වේස් ගෙනල්ලා තියෙනවා කියන කතා. අත වශයෙන්ම මේක මේ සිරස මම දන්නේ මාධ්‍ය ආයතනයෙන් තමයි ඉස්සෙල්ලාම දැනුවත් කිරීමක් කරේ. කරලා කිව්වා මෙහෙමයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ පිළිබඳව වගකිය යුතු රජයක් හැටියට වහාම ක්‍රියාත්මක වෙන්න කියලා. මම දන්නේ එවැනි මේ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් හරහා තමයි මේ ප්‍රශ්නේ කරලියට ආවේ. දැන් අද වෙනකොට ජාතික ප්‍රශ්නයක් හැටියට මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන ගමන් අනිත් පැත්තෙන් අපි කල්පනා කරන්න ඕනේ අත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද, කොයි ආකාරයටද මේ පටලැවිල්ලන් ලියා ගන්න ඕනේ කියලා. මේ අතරතුරේදී සමහර පුද්ගලෝ ඉදිරිපත් කරනවා මේ යෝජනාවක්. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ 2013 මේ ෆ්‍රී සෝන් වලට ගේන ගැසට් එකක් ගෙනාවා. ඒ ගැසට් එක අහෝසි කරන්න කියලා. ඉංග්‍රීසියෙන් කතාවක් තියෙනවා ඩෝන් ත්‍රෝ ද බේබි විත් ද බාත් වෝට කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරාද, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාද කරන්න කියන එක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. අපේ රට ලෝකෙට අන්තර්ගත කරලා ඒ වෙළඳ ජාලවලට එකතු වෙන්න අවශ්‍ය කරන නීති කවුරු සම්පාදනය කරත් හරිදේට අපි ඒකට හරි කියලා කියන්න පසුබට වෙන්න ඕනේ නැහැ. ඉතින් මම නම් කියන්නේ ඒ ගැසට් එක හොසි කරන්න එපා. මේ ගැසට් එක හොසි කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ගැසට් එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කවුද මේ ගැසට් එක මාර්ගෙන් යම්කිසි වැරදි දෙයක් කරාද කියලා. අත වශයෙන්ම ෆ්‍රී සෝන්ස් අවශ්‍යයි. මේ ලෝකේ ෆ්‍රී සෝන්ස් හාර්ෂ්‍ය ගානක් තියෙනවා. අපිට ඉන්දියන් සාගරයේ ඒ මේ මේ වෙළඳ කේන්ද්‍රස්ථානයේ බවට පරිවර්තනය වෙන්න ඕන නම් අපිට සිංගප්පූරුව සහ ඩුබායි සමග තරඟ කරන්න ඕන නම් සිංගප්පූරුවේ ෆ්‍රී සෝන් තියෙනවා නම් ඩුබායි වල ජබලාලි වගේ ෆ්‍රී සෝන් තියෙනවා නම් අපිට මේ නැවතත් ගිහිල්ලා අපිට ෆ්‍රී සෝන් කරන්න බෑ. ෆ්‍රී සෝන් එකෙන් කවුරු හරි වැරදි වැඩක් කරා ඒ නිසා ෆ්‍රී සෝන් වහලා දාන්න ඕනේ කියලා මම හිතන්නේ ඒක නුවණට හුරු දෙයක් නෙමෙයි. ඒ නිසා අපි බලන්න ඕනේ මොකද්ද මෙතන වෙලා තියෙන කියලා. උදාහරණයක් හැටියට ඉස්සෙල්ලම ෆ්‍රී සෝන් පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 මේ GCC ඇක්ට් එක හරහා තමයි පළවෙනි ෆ්‍රී සෝන් එක එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් සෝන් එක පටන් ගත්තේ. ෆ්‍රී සෝන් කිව්වම ෆ්‍රී ට්‍රේඩ් සෝන් තියෙනවා, ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට් සෝන් තියෙනවා, ස්පෙෂල් ඉකොනොමික් සෝන් තියෙනවා, යනාදී වශයෙන් නොයෙකුත් ෆ්‍රී සෝන් තියෙනවා. 1978 පටන් ගත්ත ෆ්‍රී සෝන් ව්‍යාපාර හරහා එව්වයි බියගම වෙන්න පුළුවන්, කටනායක වෙන්න පුළුවන්, කොග්ගල වෙන්න පුළුවන්. දැන් අපි කොළඹ වරාය නගරේ ස්පෙෂල් ඉකොනොමික් සෝන් එකක් පටන් ගන්නවා. ඒකේ ෆින්ටෙක් වෙන්න පුළුවන්, ඒකේ සර්විසස් වෙන්න පුළුවන්. එහෙම තමයි මේ ජාත්‍යන්තර වෙළඳාමට අපි රජයක් හැටියට අතහිත දෙන්නේ. එතකොට මේ පසුබිම අපි අරගෙන බැලුවොත් දැන් මේ හේලි සායතනය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියනවා ඔවුන් මේ හියුමන් රිමේන්ස් ඊළඟට ක්ලිනිකල් වේස්ට් මේ බොඩි පාර්ට්ස් ඒගොල්ලෝ ගෙනාවේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ මේකට සම්බන්ධ නැහැ. ඒගොල්ලෝ ලොජිස්ටික්ස් ඔපරේටර් කෙනෙක් හැටියට පමණයි ෆ්‍රී සෝන් එකේ ඒගොල්ලෝගේ ලයිසන්ස් එක යටතේ වැඩ කරන්න කියලා. එතකොට ලංකාවේ පිළිගත් සමාගමක් හැටියට ඔවුන් කියන දෙයටත් අපි ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දෙන අතරවාරේ අපි බලන්න ඕනේ එහෙමනම් මේ මෙතන කවුරු හරි හියුමන් බොඩි පාර්ට්ස් ගෙනල්ලා තියෙනවා නම් මෝටල් රිමේන්ස් ගෙනල්ලා තියෙනවා නම් මෝචරි වලින් කුණු ගෙනල්ලා තියෙනවා නම් එහෙමනම් ඒකට අපි දැඩිව ක්‍රියා කරන්න ඕන. දැන් 130 ගානක් මේ හේලිස් ෆ්‍රී සෝන් එකට මේ කන්ටේනර් ගිහිලා තියෙනවා. ඒගොල්ලෝ පිළිගන්නවා ඒගොල්ලොන්ගේ අර මෙටල් රීසයිකලර්ස් මොකද්ද කියන මෙටල් රීසයිකල් ලිමිටඩ්ද කියන මොකද්ද කම්පැනි එකක ලොජිස්ටික්ස් ප්‍රොවයිඩර් කෙනෙක් හැටියට තමයි මේගොල්ලෝ මේක ගෙනල්ලා තියෙන්නේ. එතකොට සභාපතිතුමා ඒගොල්ලෝ කියන්නේ මේ මැට්‍රස් වල තියෙන්නේ මැට්‍රස් එකේ එළියේ කවර තියෙනවා ඊට පස්සේ ඒවයේ ස්ප්‍රින්ග් තියෙනවා ඒවයේ ස්පොන්ජ් තියෙනවා. මේ මෙටල් රීසයිකල් කරන කට්ටිය මේ ස්ප්‍රින්ග් ටික අරගෙන ඒ ස්ප්‍රින්ග් ටික වෙනම පැකේජ් කරලා වෙනකොට හරි අරින්න ඒ වැලියු ඇඩඩ් වැඩක් පමණයි ඒගොල්ලෝ කරන්න බාර අරගෙන තියෙන්නේ කියලා. එතකොට එහෙම කරන්න කියලා ඒ කට්ටිය කියනවා ඒගොල්ලෝ නොන් හැසඩස් මෙටීරියල් හැටියට තමයි අස්සම් කරලා මේක ගත්තේ කියලා. එතකොට හේලිස් එක කියනවනම් නොන් හැසඩස් මෙටීරියල් හැටියට තමයි ඒගොල්ලෝ අස්සම් කරලා ගත්තේ කියලා. ගැසට් එකේ තියෙනවනම් අපිට මේ ෆ්‍රී සෝන් එකේ වැලියු ඇඩිෂන් කරන්න පුළුවන් කියලා. හැබැයි අවසානයේදී මේකේ මෝචරි වල තිබිච්ච කුණු මෙතන ගැලලා තියෙනවනම් කවුරු හරි ලොකු වැරද්දක් කරලා තියෙනවා. එතකොට ඒ වැරද්ද කරපු පුද්ගලයා හොයාගෙන ඒ වැරද්දට දඬුවම් කරන වෙනුවට පොඩකින් අපි මේ සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙලම වහලා දාන්න හදනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහන්න.
අද දන්නේ නැද ඔබතුමායන් ආන්නේ. දැන් මේ ගෙනල් මේ ඒලිස් එක ගැන හෝ ආයතනය ගැන ඒ කරන කාර්යභාරය පිළිබඳව අපේ කිසි ගැටලුවක් නැහැ. ඔබතුමා කිව්වාගේ ඒ ආයතන ඒ රටවල් ලෝකවල දිනුවෙද්දී තියෙන්න ඕනේ. හැබැයි අද ආර්ථික ඕසයිට් කමිටියේදී ඔබතුමාලාගේ BY ආයතනයත් පරිසර අධිකාරී පරිසර අමාත්‍යංශයත් රේගුවත් ආණ්ඩුව නියෝජනය කරන ආයතන සියල්ල පිළිගත්තා මේ ගෙනල්ලා තියෙන්නේ මුනිසිපැලිටි වේස්ට් කියන එක. ඒ කියන්නේ කසල කියන එක පිළිගත්තා. එතන තමයි තියෙන ප්‍රශ්නය. කසල ලංකාවට ගේන්න බෑ කියලා සම්පූර්ණ පෑදිලිව කියලා තියෙනවා. ඊළඟ දෙවෙනි කාරණාව ඔබතුමා මට උත්තරයක් දෙන්න කස්ටම් එකේ දැනට කන්ටේනර් 102ක් තියෙනවා. මේ 102ට වග කියන්න කවුරුත් නැහැ. මේ 102ට ඩැමරේජ් විතරක් මිලියන 875ක් ගෙවන්න තියෙනවා. අද වෙලා තියෙන්නේ කන්ටේනර් ටික තියෙනවා ගෙනාපු මිනිහා බංකොලොත් වෙලා කියලා කියනවා. එතකොට මේක අය කරගන්නත් බෑ මේක නැවත අරින්නත් බෑ. ඒ නිසා හැබැයි එතනදී සාකච්ඡා වුණා ෂිපට තියනවා කියලා අයිතිය මේ වගකීමක් ඒක අරින්න. ඉතින් මම ඔබතුමායන් ආන්නේ මේ මිලියන 875 කොහොමද රජයට අය කරගන්නේ? ඒක මේ ආබර් එකේ මේ කස්ටම් එක අත්අඩංගුවේ තියෙන එක ටික ඉක්මනින් අරින්නේ කොහොමද කියලා.
හරි බොහොම ස්තුතියි ලංස මන්ත්‍රීතුමා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව් කසල ගේන්න බෑ. මට මතකයි මම බන්දුල ගුණවර්ධන ඇමතුමත් එක්ක බොහෝ විවාදවල පැටළුණා. එතුමා කිව්වා මේ සිංගප්පූර් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එක අරහා කසල ගේන්න පුළුවන් කියලා. හරි මේක මහා ලොකු විවේචනයක් හැටියට රජයට ඉදිරිපත් කරා. එතකොට අපි කිව්වා කසල ගේන්න බෑ කියලා. හරි අද මං හිතන්නේ ඒක ඔප්පු වෙලා තියෙනවා. බන්දුල ගුණවර්ධන මහත්තයාගේ කියපු වචන කන්න වෙලා තියෙනවා. එතුමා මගේ හොඳ මිත්‍රයා. ඒ වුණාට ඒ රජයට විරුද්ධව ගෙන ගිය ඒ විවේචනය සම්පූර්ණයෙන්ම වැරදි කියන එක අද ඔප්පු වෙනවා. ඔබතුමාලත් පිළිගන්නවා අපිත් පිළිගන්නවා මේ රටට කුණු ගේන හැකියාවක් නැහැ. කිසිම ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එකක් හරහා කුණු ගේන්න බෑ. ඒක තමයි මේ රටේ තියෙන නීතිය. ඉතින් මෙතන තියෙන ලංස මන්ත්‍රීතුමා ඔවුන් කියලා තියෙනවා මේක නොන් හැසඩස් මැටීරියල්. මේකලු කියලා තියෙනවා මේක ගෙනල්ලා තියෙන්නේ මේ 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 රීසයිකලබල් මැට්‍රසස්. එතකොට සමහර කන්ටේනර් වල රීසයිකලබල් මැට්‍රසස් තියෙන්නේ නැති. ඒවා වෙන්නේ නැති මේ හේලි සායතනයේ කියන්නේ ඒවා රීසයිකල් කරා කියලා. මේ ස්ප්‍රින්ග් ටික අයින් කරා කියලා. නමුත් සමහර ඒවා නැතුව වෙනව තියෙන්නේ නැති.
එතකොට එතන
ගරු ඇමතුමා තව විනාඩියක් තියෙනවා
විනාඩියක් අසන්න මේ උත්තරේ කියලා නවත්තන්න හරි එතකොට එතන තියෙන ප්‍රශ්නේ තමයි එහෙනම් මේක වංචාවක් there is a fraud here if somebody has committed something fraudulent then you have to go after that person you know not to dismantle the opportunity for people to engage in free zones because that will be very detrimental as a nation who has got to compete with other countries who are operating free zones hari ithin man hithanne metana loku honda deyak utuna unintended benefit ekak meke thibuna me prashneth ekka hari e thamai lankawata kunu genna ba singapore agreement ekek kunu gennat ba indian agreement ekek kunu gennat ba දෙවනි කාරණාව තමයි ඔබතුමා කියන්නේ දැන් මේ ඩෙමරේජ් ප්‍රශ්නේ කොහොමද මේක අය කරගන්නේ කියන එක. ඒක මට මේ වෙලාවේ උත්තරයක් දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමා. මං හිතන්නේ ඒක යම් කිසි විදිහකට අය කරගන්න වෙයි නැත්නම් ඇසට් ෆ්‍රීස් කරලා හරියට තිබිච්ච කට්ටියගේ කොහොම හරි එක එකතු කරගන්න වෙයි. දැන් මං දන්නවා ඉංගලන්තයෙන් මේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න කියලා වුන් අණ කරලා තියෙනවා නියෝග කරලා තියෙනවා. කොහොමද ඒ රටෙන් මෙතනට ගෙනාවේ කියලා. එතකොට අවසාන වශයෙන් මම නැවතත් මතක් කරන්න කැමති මේක තමයි මේ රටේ තිබිය යුතු සංවාදය. හරි මාධ්‍ය ආයතනයක මම නැවතත් කියනවා ශිරස මාධ්‍ය ආයතන විසින් මේක උස්සලා පෙන්නවා. හරි ඔවුන් මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. රටේ සංවාදයක් ඇති වුණා. රජයේ හැටියට අපි ඒකට ක්‍රියාත්මක වුණා. ඒ ගෙනාපු ආයතනය කිව්වා අපි නොදැනුවත්ව තමයි මේක වෙලා තියෙන්නේ කියලා. ඔවුන්ටත් ඔවුන් ඒ රටේ ප්‍රසිද්ධ ආයතනයක් හැටියට දාස් ගානක් වැඩ කරන ආයතනයක් හැටියට ඔවුන් කියන දේ පිළිපදවත් අපි මේ සවන් දිය යුතු අවධානයෙන් ඊට පස්සේ දැන් අපිට මේ ප්‍රශ්න විසඳුමක් හොයන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ don't throw the baby with the bathwater free zones are necessary. It does not matter whether Mahinda Rajapaksa brought it or Maithripala Sirisena brought it. What matters is the policy. We are going to be able to compete with the rest of the world because we have free zones. If we are to become the center of the Indian Ocean and create a highly competitive economy, we must do it. So therefore, let us separate the dichotomize the problem. Let us find who made the who's at fault. And let's take action against those people. Thank you very much. Okay.